ගරු තලතාතුකර ඇමතුමිය ඔබතුමට විනාඩි විශ්සක් තියනවා.
ඇයි මට විතරක් අඩු වෙලා තියන්නේ ගරු
අජිත් පෙර ගරු ඇමතුම ආමනත්තන් ඔබතුම ඒ වෙලාවත් ගන්න පුළුවන්.
ගරු මුඩාසනාරුට සභාපත්තුමනි අද මම ඇමති වැටියට පත්වනෑම් පස්සේ අධිකරන අමාත්‍යන්සේ
ඕඩ පේස් ගරු කතානායකතුමා මුලසට පැමිණ ඇති.
ගරු ඇමති මේ කතාගන්න.
ගරු කතානායකතුමනි අධිකරණ අමාත්‍යංශය භාර අරගෙන මාස තුනක් විතර යන වෙලාවකදී තමයි අද අයවැය කාරක සභා අවස්ථාවට අමාත්‍යංශයේ වැයශීර්ෂ වෙනුවෙන් මට කතා කරන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ වෙලාවේදී 2018 අයවැය යෝජනා ඉදිරිපත් කරනකොට අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා අපි ඉල්ලපු දේවල් වලට වෙන් කරලා අපිට ශක්තියක් ලබා දීම පිළිබඳව මං ගරු මුදල් ඇමතුමාට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විශාල වැඩ කොටසක් බාර දීලා මන්ත්‍රීවරුන් හැටියට පත් වෙන අයට ඇමතිවරු නොවන නියෝජ්‍ය ඇමතිවරු නොවන රාජ්‍ය ඇමතිවරු නොවන පිරිසට ආංශික අධීක්ෂණ කාරක සභා 16ක් 17ක් විතර පත් කරා. ඒ වෙනුවෙන් ඒ වගේම අධිකරණ කටයුතු සඳහා පත් කිරීම ඔබතුමා කරත් අධිකරණ කටයුතු වෙනුවෙන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරුම මැතිතුමාගේ සභාපතිත්වයෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් කරන්න අවශ්‍ය යෝජනා කරන්න නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව එතුමාගේ සභාපතිත්වයෙන් පත් කරා. එතුමා සහ එහි සාමාජික වෙච්ච සියලුම මන්ත්‍රීතුමන්ලාට මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. මොකද ඒ වගේම අපේ අධිකරණ අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතනවල ආයතන ප්‍රධානීන් හෝ නියෝජනයන් ලබාගෙන ඒ සෑම ආයතනයකම කරුණු හොඳින් විමසා බලා මේ ක්ෂේත්‍රය තුළ විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරලා ඒ සඳහා අපිව දැනුවත් කරලා විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරා. ඒ සඳහා ගත්ත මහන්සියට අපේ අජිත් මානපෙරම සභාපතිතුමාත් ඒ සමාජික මණ්ඩලයේ හිටපු මන්ත්‍රීවරු සියලු දෙනාටමත් ඊට සහයෝගය සහ සහභාගී වෙච්ච සියලුම නිලධාරී අපේ ආයතනවල ඉන්න සියලුම නිලධාරීන්ටත් මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද විපක්ෂ පක්ෂ සියලු දෙනාම ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් විශාල පිරිසක් අධිකරණ අමාත්‍යංශය සහ වැඩකටයුතු සම්බන්ධයෙන් අදහස් රාශියක් පළ කළා. ඒ හැම එකක් සම්බන්ධයෙන් අපේ නියෝජ්‍ය ඇමතිතුමත් මමත් අපිට ඉඩකඩ තිබෙන විදිහට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙන අතරේ විශේෂයෙන්ම ජයම්පති වික්‍රමරත්න ගරු මන්ත්‍රීතුමා එතුමාගේ කතාවේදී එතුමා ඉල්ලීමක් කරා විනිශ්චකාරවරුන් වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනත අපි සංශෝධනය කරායින් පස්සේ මූලිකවම තිබිච්ච 10 දෙනාට අමතරව තවත් 25ක් ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනාවෙන් වැඩි කරන්න කටයුතු කරා. ඒ 35 දෙනා පත් කිරීමේදී එතුමා ඉල්ලීමක් කරලා කිව්වා අපිට පුද්ගලික නීතිඥයින් හැටියට වැඩ කරන අයත් ටත් මේ සඳහා අවස්ථාවක් දෙන්නට කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීගේ අධිකරණ අමාත්‍යංශයට වඩා ඒ බලය තිබෙන්නේ ගරු ශේෂාධිකරණයේ ගරු අග්‍රවේශකාරතුමාටත් ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවටත්. ඉතින් අපි මේ හැම කෙනෙක්ම ඉදිරිපත් කරපු අදහස් එතුමන්ලට දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හිටපු ඇමැතිතුමා හැටියට විජේදාස රාජපක්ෂ මැතිතුමා, අපරාධ විධිවිධාන සංවිධාන පනතත් සිවිල් විධිවිධාන සංවිධාන පනතෙත් විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ කරන්නට සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ සඳහා ගරු අග්‍රවේශකාරතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත්, අපරාධ විධිවිධාන සංග්‍රහයේ විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් බුවනෙක අලු විහාරයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්තුමාගේ සභාපතිත්වයෙනුත් කමිටු පත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි ඉදිරියේදී ඒ කමිටු වාර්තා සහ ඒ සම්බන්ධයෙන් කරන නිර්දේශනවලට අවශ්‍ය අනුමැතිය ඇමති මණ්ඩලයෙන් ලබාගෙන කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා ශේෂාධිකරණ රීති වෙනස් කිරීම සම්බන්ධයෙන් විය යුතු දෙයක් සම්බන්ධයෙන් කතා කරා. ඒ සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාරතුමා අවශ්‍ය කටයුතු කාලෙන් කාලෙට ඒ අවශ්‍ය රීතීන් දැනුවත් කරලා ඒවා අවශ්‍ය විදියට නිකුත් කරනු ලබනවා. ඉතින් ඒ වගේම අපේ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමාත් බොහොම හොඳ යෝජනා කීපයක් කරා. හැබැයි ඒ යෝජනාවල ගරු කතානායකතුමනි, ඒ යෝජනා හැම එකක් විශේෂම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අධික විනිශ්චකාරතුමන්ලගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පිළිබඳවත් අදහස් ප්‍රකාශ කරා. අපි ඒ සම්බන්ධයෙන් මමත් මට පෙරහිටපු ඇමැත්තුමත් අපි සියලු දෙනාම අපේ නියෝජ්‍ය ඇමැත්තුමත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු අපි සියලු දෙනාම ඉන්නේ එකම මතයක. මොකද අවුරුදු 10ක් තිස්සේ කිසිම විදියකට වැටුප් පැදවීමක් වෙලත් නැහැ. සහ මේ අවුරුදු 10 තුළ වෙන්න තියෙන දේවල් විශේෂයෙන්ම හැම දෙයක් තුලින්ම මේ තියෙන ප්‍රමාණය මදි කියන තැනට අපි කවුරුත් එකගතාවේ ඇති වෙලා මම මේ වෙලාවේ සන්තෝෂෙන් මතක් කරන්නට ඕනේ. ඒකට අවශ්‍ය පූර්ණ අනුමැතිය ගරු ජනාධිපතිතුමාගෙත් ගරු අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේත් ඒ වගේම මුදල් අමාත්‍යංශයේත් ලැබිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2018 ජනවාරි පළවෙනිදා ඉඳලා හරි ඒ කටයුත්ත අපිට සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකේ සම්බන්ධයෙන් පුංචි ගැටලු කීපයක් තාක්ෂණික ගැටලු කීපයක් තියෙන. ඉතින් ඒ සම්බන්ධයෙනුත් යහපත් ප්‍රතිචාරයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක මගේ විශ්වාසයක් හැටියට මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ වගේම ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වා මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ පත්වීම අවසන් කර නැහැ කියලා. මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය මේ වෙනකොට 75යි. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි එකෙන් 74ක් පත් කරන එක. ඉතින් මේ වෙනකොට 73ක් පත් කරලා තව එක්කෙනෙක් මගේ හිතේ හෙට අනිද්දා වෙනකොට ඉතුරු වැඩි කරපු ප්‍රමාණයත් එක්කම පත් කරන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ වගේම එතුමා කිව්වා යම් යම් කරුණු සම්බන්ධයෙන් අපි මූලික අයිතිවාසිකම් පෙත්සම් විශාල ප්‍රමාණයක් ගොඩ කැහිලා තියෙනවා. ශේෂාධිකරණයේ ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෑහෙන කාලයක් යනවා කියලා. මයිගාව ගොඩක් විස්තර නම් තියෙනවා. මම ඒ විස්තර මේ වෙලාවේ සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එතුමා කියපු අනිත් කරුණු සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ මේම සඳහා ව්‍යවස්ථා වෙනස්කම් එක්ක තමයි ඒවා කෙරෙන්නේ. මොකද ඒ හැම එකක්ම ශේෂාධිකරණයේ අභියාචනාධිකරණයේ සම්බන්ධයෙන් කටයුතු සිරිදු කෙරෙන්නේ ව්‍යවස්ථානුකූලවයි කියන එක මතක් කරලා ඒකත් මේ වෙනකොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙනකොට ඒ ව්‍යවස්ථාවේ අලුත් ව්‍යවස්ථාවට ඇතුල් වෙන අංග හැටියට ඇතුළත් කරලා තියෙනවා කියන එක අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. ඉතින් විජිත හේරත් මන්ත්‍රීතුමා දිගින් දිගටම විනිශ්චකාරතුමන්ලාගේ කටයුතු සම්බන්ධයෙන් කතා කරත් මට ඉතින් මේ වෙලාවේදී කියන්න තියෙන්නේ විනිශ්චකාරතුමන්ලා පාලනය කිරීම අධිකරණ අමාත්‍යාංශයට බාර කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා තමයි අධිකරණ සේවා කොමිෂන් සභාව පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට විශේෂයෙන්ම මේ එන අදහස් පිළිබඳව දැනුවත් කිරීමක් පමණක් කරන්නට පුළුවන් කියන එක මම එතුමට මේ වෙලාවේ දන්වන්නට කැමතියි. ඒ වගේම අපේ ගරු වාසුදේව නානායක්කාර මැතිතුමත් ගොඩාක් කතා කරා අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ගැන. එතුමාට ලිඛිතවත් විස්තරයක් එවුවාම මම එතුමාට ඒක දැනුවත් කරා. අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට ඒකේ ඒක පවතින්නේ ගරු ජනාධිපතිතුමා යටතේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම පැමිණිල්ලක් කරන්නටත් විශේෂයෙන්ම මේ වෙනකොට වැඩ කටයුතු කරන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ පිහිටවපු මේ ස්වාධීන කොමිෂන් සභා සියල්ලගෙන් වගේ වැඩ කටයුතු ස්වාධීනව කෙරෙනවයි කියන එක අපිට වගකීමක් ඇතුව කියන්නට පුළුවන්. ඉතින් වාසුදේව නානායක්කාර මැතිතුමා මේ වෙලාවේදී අපි මතක් කරන්නේ එතුමාට, එතුමත් මේ සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට හරි ඒක කොමිෂන් සභාවට කරුණු දැක්වුවා නම් අද අර මොන වගේ චෝදනා කවුරු මොනවා කිව්වත් අද කෝප් කමිටුව සම්බන්ධයෙන් වෙච්ච යම්කිසි ගනුදෙනුවක් සම්බන්ධයෙන් රටේ දෙවනි පුරවැසියා හැටියට ගරු අගමැතිතුමා කමිටුව ඉස්සරහට ගියා. මේවා ඉතිහාසයේ මිනිස්සෙක් හීනකින්වත් හිතපු නැති දේවල්. ඉතින් එහෙම වෙලාවක අපිට කියන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට තමන්ගේ අයිතිය වෙනුවෙන් වැඩ කටයුතු කරන්න, ස්වාධීනව තමන්ගේ අයිතිය ආරක්ෂා කරගන්නට මේ හැම එකකටම අද වාතාවරණය තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් පෙනී සිටින රජයක් හැටියට විශේෂයෙන්ම මම සන්තෝෂ වෙනවා. මොන වගේ දේවල් කියන්න උත්සාහ කරත් අපේ ගමන් පිළ මන්ත්‍රීතුමා එතුමා අවසානයේ කිව්වා තාමත් වැඩ කටයුතු ප්‍රශංසනීයයි කියලත් කිව්වා. ඉතින් ඒ වගේ අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ඉතිහාසයත් එක්ක බලනකොට අද රට විශාල පරිවර්තනයකට පත් වෙලා තියෙනවා. කරපු හැම දෙයක්ම එකපාර අපිට කරකවන්නට බෑ. රටේ ජනතාව පුරුදු වෙච්ච විදියක් තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන යුගයක් විදියක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සාමාන්‍ය අද ඇමතිවරයෙක් දිහා බැලුවත් සාමාන්‍ය ක්‍රමවේදයේ හැටියට නම් ඇමති කෙනෙක් කිව්වහම මෙයාද ඇමති කියන අහන තත්ත්වයට පත් වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ඇමති කෙනෙක් වුණත් අද සාමාන්‍ය සරලකමකට පත් වෙලා තියෙන එක ගැන රටේ ජනතාවත් සන්තෝෂ වෙන්න ඕනේ, අපි සියලු දෙනාමත් සන්තෝෂ වෙන්න ඕනේ. මේ අදහස් ප්‍රකාශ කරපු ඒකාබද්ධ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලත් මේ සම්බන්ධයෙන් සන්තෝෂ වෙන්න ඕනේ. මොකද එක තැනකට ඉස්සර ඇමති මණ්ඩලයකට බලයක් තිබුණෙත් නෑ, එක පවුලක් විතරක් බලයක් තියාගෙන හිටපු තැනක අද මේ හැම එකක්ම වෙනස් වෙලා තියෙනවා. අපිට මේක දේශපාලන කුහකකමක් වෛරයක් කාගෙන්වත් පරිගැරීමක් අපිට අවශ්‍ය වෙලා නෑ. අපි කල්පනා කරන්නේ මේ පුංචි දූපතේ සියලුම සම්පත් තියෙන අපිට දැනුම තියෙනවා, මිනිස්ශ්‍රමය තියෙනවා, දේශගුණය තියෙනවා, මේ හැම එකක්ම තියෙන අපිට රට වටේම මුහුද තියෙනවා. ඇයි අපිට දියුණු වෙන්න බැරි? ඇයි තාමත් අපි සමුද්‍රයෙන් ජීවත් වෙන රටක් බවට, සහනාධාරවලින් ජීවත් වෙන රටක් බවට ඇයි අපි පත් වෙලා තියෙන්නේ? අපිට අපේ ආදර්ශයට අරගෙන ගොඩනැගෙන්න ඕනේ කියපු සිංගප්පූරුව අද ජීවිතේටවත් හිතන්නේ නැහැ. සිංගප්පූරුව ආපහු කවදාවත් ශ්‍රී ලංකාව ආදර්ශයට ගනී කියලා. ඉතින් ඒක ලී කුවාන් යූ මහත්තයම හිටපු ඒක පරිවර්තනය කරපු අගමැතිතුමාම ලියලා තියෙනවා. ඉතින් අපි මේ වෑන් දැන් වෙනස් වෙන්න ඕනේ. ඒකට දේශපාලන කුහකකම වෛරය නැති කරන්න ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වෙනස් වෙලා වෙන් වෙලා එකතු වෙලා තියෙනවා. මේ යන එක ගමනට අපිට නොයෙකුත් බාධා තියෙන්න පුළුවන්. මොකද සමහර අය කල්පනා කරන්නේ කොහොමද ලොකු සම්භාරය මුදල් සම්භාරයක් හම්බ කරගන්නේ, කොහොමද අපි එක පවුලක් විතරක් හැදෙන්නේ කියන තැන විතරයි. ඉතින් අපි ඒ වගේම තමයි අද අධිකරණ ශේෂය තුළ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. දැන් අපේ නලින්ද වෛද්‍යතුමා ආගේ හිතවත් නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කිව්වා අයවැය යෝජනා එකක්වත් කෙරිලා නැහැ කියලා. අයවැය ඉදිරිපත් කරත් හත් වෙන්නේද, තාම අපි මේ විවාදයේ යනවා, නම් වෙන්නේද විවාදයේ යනවා. ඉතින් ඒ වෙන අවුරුද්දේ කෙරෙන වැඩ. මං හිතුවා එතුමා මාත් එක තරහ වෙන එකක් නැහැ, මොකද දන්න එකපාරටම එතුමා ඒ වගේ හදිස්සියේ ඒ වගේ කල්පනා කරේ කියලා. විශේෂයෙන්ම අපේ රටේ තියෙන නෑ කිව්වේ මේ අවුරුද්ද, මේ අවුරුද්ද ගැන කිව්වේ.
ඔයා නෙමෙයි නලින්ද කිව්වේ,
ගරු කතානායකතුමනි, දැන් මේ හැම එකක්ම වෙනස් වෙන්න ඕනි කියන එක අපි කියන්නේ. දැන් නඩු ප්‍රමාද වීම ගැන ලොකු මතයක් රටේ තියෙනවා. ඇයි මේ නඩු ටික ඉක්මනට අහලා ඉවර කරන්න නැත්තේ? අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කරනවා. ඒ අයට තියෙන නඩු විසඳන්න තියෙන නඩු ප්‍රමාණය විශාල. එදා අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වෙ නෙමෙයි, ඊට අවුරුදු 2කට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. ජනගහණය වැඩි වෙලා තියෙනවා, ඊට වැඩිය ගොනු වෙන නඩු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ හැම එකක්ම වැඩි වෙනකොට වැඩි වෙන්න ඕනේ තැන්වල දේවල් වැඩි වුණේ නැහැ. ඉතින් මම මේකෙදි කනගාටු වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව අද ස්වාධීන ආයතනයක් ගැන කතා කරනකොට මෙතන ඇවිල්ලා අපේ ගමන් පිළ මන්ත්‍රීතුමා මගේ හිතවත් මන්ත්‍රීතුමා චෝදනා කරනකොට එතුමාට පොඩ්ඩක්වත් මතක් වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා යටතේ තමයි පහුගිය අවුරුදු 10ව නීති 2015ට ඉස්සෙල්ලා නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ කියලා. ඇත්තටම එතුමට අනිත් හැම එකක් එක්කම නීතිපති දෙපාර්තමේන්තුවට අලුත් ගොඩනැගිලි හදන එකේ ඉඳලා අලුතෙන් මේ නීතිඥයින් බඳව ගන්න එකේ ඉඳලා අවශ්‍ය සම්පත් දෙන එකේ ඉඳලා එහෙම නැත්තම් මේ අපි දන්නවා අද රජයේ නීතිඥවරු පිටපලාත්වලට ගිහිලා සමහර අයට ඉන්න තැනක් නැහැ. සමහර අයට මේ ඇත්තටම යන්න එන්න වාහනයක් නැහැ. මේවා ඔක්කොම අපි දන්නවා. ඒතකොට මේවා ඔක්කොම අපිට එකරයින් කරන්නත් අමාරුයි. ඒකින්ද තමයි ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනාවක් කර නීතිපති දෙපාර්තමේන්තුව මේ තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක අලුතින් බදව ගන්න ඕනේ කියලා දැන් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ඒ එක කාමරයක 4-5 දෙනෙක් ඉඳගෙන වැඩ කටයුතු කරන්නට බෑ. ඉතින් මේ හැම එකක්ම බලනකොට අපිට කනගාටු වෙන්නේ වෙන වෙන වැඩ කරපු අර 300ක් 400ක් පටවගෙන ගුවන් යානයකින් විදේශගත වෙනකොට එතුමන කල්පනා කරන්න තිබුණා යකෝ නීතිපති දෙපාර්තමේන්තුව මගේ යටතේ තියෙනවා, මේකට මොකක් හරි කරොත් අඩු ගානේ ඩෙස්පුටු ටිකක් හරි අරන් දුන්නොත් හොඳයි නේද කියලා. ඉතින් මේවා අපි හොඳට මේ ප්‍රශ්න විශේෂයෙන්ම මම මේ අමාත්‍යංශයේ බාර අරගෙන මාස 3යි. මම ගොඩාක් මේ ගැන මොකද ඔබතුමත් දන්නවා අපි මේවා අධ්‍යයනය කරලා විය යුතු දේ. එහෙම නැත්තම් අපිට දිගින් දිගටම මේවා අමතක කරලා ඉන්න බෑ. ඇයි නඩු ප්‍රමාද වෙන්නේ? ඇයි නඩු දැන් ඊයේ පෙරේද නඩු ප්‍රමාදය පිළිබඳව කතා බහක් එක්සත් ජාතික පක්ෂයේ මේ මධ්‍යම කාරක සභාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිද්ධ වුණා. මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලුවා අපේ සාම්‍ය හා නීතිය පිළිබඳකරු ඇමැතිතුමාගේ. එතුමා කිව්වා නඩු 92ක පිට ගොනු පරීක්ෂණ කටයුතු අවසන් කරලා නීතිපතිතුමාට ඇරලා තියෙනවා කියලා. ඉතින් මට අද කියන්න පුළුවන් ඒකෙන් මමත් ඒ කරුණු හොයලා බැලුවා 18කට 20කට විතර නඩු දාලා තියෙනවා. සමහර මේ 92ම ඉස්සරහට ගෙනියන්න බැරි වෙව වෙන්න පුළුවන්. මේකට අද මොකද්ද මෙතන කතා කරපු අර මේ සිසිර ජයකොඩි ගම්පහ මන්ත්‍රීතුමා. එතුමා ඉඳන් කිව්වා මේ නීතිපතිතුමාව සිරිකොතට ගෙනාවා කියලා. සිරිකොතේ කතා කරලා කිව්වා මේ අධිකරණ තුනක් පිහිටවන්න කටයුතු කරේ. අධිකරණ ගරු කතානායක තුමනි අධිකරණ තුන පිහිටවීම පිළිබඳව සහ ඒ සඳහා උපදෙස් හැම පැත්තකින්ම දේශපාලන අධිකාරියෙන් ගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. නීති ගොඩ නීති නඩු ප්‍රමාද වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි ඒ සඳහා අවශ්‍ය අය අපේ අධිකරණ ශේෂ්ඨයේ අය විශේෂයෙන්ම අග්‍රවීශකාරතුමා ඉන්නවා, නීතිපතිතුමා ඉන්නවා අනිත් පැත්තෙන්. මේ හැම කෙනෙක්ගෙන්ම අපිත් අදහස් විමසලා බලලා තමයි 7 වෙනිදා ගිය මාසේ 7 වෙනිදා කැබිනට් මණ්ඩලයට මම පත්‍රිකාවක් ඉදිරිපත් කරේ. මොකද ආංශික අධීක්ෂණ කාරක සභාවේ එක එක උසාවියක් සම්බන්ධයෙන් විතරයි යෝජනා කරලා තිබේ දූෂණ කටයුතු සම්බන්ධයෙන්. මම තුනක් යෝජනා කරා. මම මංගල ඇමතිතුමාගෙන් ඇහුවා මේවා අපිට ජනවාරි මාසේ පටන් ගන්න අපිට මුදල් දෙන්න පුළුවන්ද කියලා. එතුමා 9 වෙනිදා කැබිනට් මුදලුත් අයවැයෙන් අපිට අනුමත කරලා දීලා තියෙනවා මිලියන 25ක්. එතකොට අනිත් පැත්තෙන්
නම සඳහන් කරපු නිසා ඇත්තටම ඔබතුමයිට හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දුන්නා ඔය ප්‍රඥාව ඇති වෙයි කියලා අධිකරණ මාත්‍යංශය අරගෙන යන්න. මම කිව්වේ 2018 අයවැය යෝජනා ක්‍රියාත්මක වෙයි කියලා කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. 2016 සහ 2017 ඔබතුමියගේ ආණ්ඩුවේ අයවැය දෙකේ යෝජනා ප්‍රමාණයක් ක්‍රියාත්මකු නැහැ කියලා. ඔබතුමගේ වැරදියට තමයි අරගෙන තියෙන්නේ.
සමා වෙන්න ඕනේ එහෙමනම්. මොකද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට ඉතින් ඒවට උත්තර දෙන්න බෑනේ. ගරු කතානායකතුමනි, එතකොට මේ අද අපි 10ක් වැඩි කරන්නේ කියලා ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් කියපු එක අද අපි මහාධිකරණ විනිශ්චයකාරවරුන් 35ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. ඉතින් මේ පත්වීම් කෙරෙන්නට ඕනේ. ඒ සම්බන්ධයෙන් කාල වේලාවක් ඒ පත්වීම් කරන අයට අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය ඉඩ ප්‍රමාණය හම්බ වෙන්න ඕනේ. එතකොට මේවා හැම එකක්ම අපි හෙමිට කරගෙන යනවා. ඉතින් මෙතන ඇවිල්ලා සිරිකොතට නීතිපතිතුමා ගෙනල්ලා මේ එතන තීරණයක් ගත්තා කියලා මම දන්නේ. ඉතින් මම පත්තර ඔක්කොම ගෙන්නගෙන ඒ සම්බන්ධයෙන් මෙතන තියෙනවා ජනයුගය තියෙනවා ලක්බිම තියෙනවා දිවයින තියෙනවා මව්බිම තියෙනවා එතුමා කතා කරපු ලංකාදීප පත්තරේ තියෙනවා. මේ එක තැනකවත් සඳහන් වෙලා නැහැ නීතිපතිතුමා සිරිකොතට ආපු එකක් ගැනවත්. එහෙම නැත්නම් එකකවත් සඳහන් වෙලා නැහැ එතෙන්දි තීරණය කරා කියලා. එතෙන්දි මේක සූතියක් ප්‍රකාශ කරා කියලා විතරයි. ඒ ප්‍රකාශ කරේ මේ කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන්ම සාගල ඇමතිතුමා සමගෙන් ඒ විස්තර අහලා ඉවර වෙලා ඒ විදියට ඊට පස්සේ මේ ඉදිරියට කටයුතු කරගෙන යන මෙහෙම එකක් කරලා තියෙනවා කියලා අපේ අජිත් පෙරේරා මහත්තයා මේ ප්‍රශංසා කරා. එච්චරයි. ඉතින් මේවා අපි දැන් මඩ ගහගන්න එක නතර කරන්න ඕනේ ගරු කතානායකතුමනි. අපිට වැඩ ගොඩක් තියෙනවා. අපි අද මේ නීති ප්‍රමාද වීම හේතුවෙන් මේ ලොකු මිනිස්සුන්ට කොළඹ මිනිස්සුන්ට මේකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ගම්වල අහිංසක මිනිස්සුන්ගේ කාලය ඉවරයි, ශ්‍රමය ඉවරයි, මුදල ඉවරයි. ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිත කාලෙම බෙදුන් නඩුවක් එහෙම කියන්න ගියා නම් අවුරුදු 50ක් 60ක් විතර ඉඳලා ගිහිල්ලා ඉවරටම ඉවරයි. ඉතින් මේවා අපි කල්පනා කරන්නට ඕනේ. අපි අලුතෙන් උසාවි වැඩි කරන්න ඕනේ. මොකද එදා මේ බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සේ අපි නිදහස් වෙනකොට තිබිච්ච උසාවි ප්‍රමාණය අදට ඇති කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි. අපි මේව වැඩි කරගන්න ඕනේ. අලුතෙන් මේ අපිට ඕනෙම මනුෂ්‍යයෙකුට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට එක විනිශ්චකාරවරයෙකුට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය නම් විනිශ්චකාරවරු බඳවා ගැනීම අපි කරන්නට ඕනේ. ඉතින් මේව සම්බන්ධයෙන් කටයුතු කරනකොට නොයෙකුත් විදිහේ චෝදනා කරන්න පටන් ගන්නවා. දැන් අද අපි කනගාටු වෙනවා. ඇත්තටම මේ රටේ මේ වගේ හැල් වෙන කතන්දර මේ දේශපාලන මඩගොහරුවක ඉඳගෙන කරන නිසා නොයෙකුත් විදිහේ අවාසිදායක තත්ත්වයන් අපිට ඇති වෙනවා. අපි දන්නවා 2015 ජනවාරි 8 වෙනිදා වෙනසත් එක්ක මේ ලෝකෙන් අපි මොනතරම් එදා ජනවාරි 8 වෙනිදාට ඡන්දෙකට ගිය මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැත්තෙන් නෙවෙයිනේ. එතුමාම එතනට තල්ලු කරා. එතුමාට ලෝකෙන් කිසිම සහයෝගයක් හම්බුන්නේ නැහැ. එතුමා අපිව කොන් වෙච්ච රටක් හැටියට අපි නිකන් එකම තැන පල් වෙන රටක් බවට පත් වෙමින් ගියා. ඉස්සරහට කොහොමද එන මාසේ පඩි ගෙවා ගන්න කියන තත්වයකට ගියේ හින්දා තමයි එතුමාට මේ ඡන්දෙ තියන්න උනේ. එහෙම නැත්නම් එතුමා කීයටවත් කැමැත්තෙන් තියන්නේ නැහනේ. අපි දන්නවා එතුමාට ලොකු විරෝධයක් ආවා මේක තියන්න එපා කියලා. හැබැයි එතුමාට තේරුණා යන්න බෑ ඉස්සරහට ඒක හිර වෙච්ච නිසා අපි ඡන්දෙ තියනවා කියලා. ඉතින් අපි දැන් මේ වෙනස් වෙන්න ඕනේ. අපිට නැති වෙලා තිබිච්ච සාහන දැන් මම විශේෂයෙන් කියන්න ඕනේ මේ මිනිස් ජාවාරමට ලක් වෙච්ච රටක් හැටියට අවුරුදු 4කට පස්සේ අපිට ගිය අවුරුද්දේ තමයි එකෙන් වෙනස් වෙන්න පුළුවන් උනේ පොඩ්ඩක්. ඉතින් අපි ඒව නිසා අපිට පණවල තිබිච්ච සම්පාදක තියෙනවා. අපි දැන් සමහර වෙලාවට මේ තත්ත්වෙන් අපි මිදෙන්නේ නැතුව අපිත් කැමති. අද පිට රටවල් එක්ක සම්බන්ධ වෙලා දැන් මෙතුමා අපේ මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙන් එතුමා මේ රටට ආයෝජකයෝ ගේන්න උත්සාහ කරනවා. ආයෝජකයෝ එන්න ඉස්සෙල්ලා ගොඩක් දේවල් බලනවා. දැන් හම්බන්තොට සිද්ධිය ගැන අපේ මන්ත්‍රීතුමා සඳහන් කරා. හම්බන්තොට සිද්ධිය සිද්ධ වුණේ ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ අසල. එතකොට පණිවිඩ යන්නේ වෙනස් විදියකට. එහෙම නැත්නම් ඕවගේ ප්‍රශ්නයක් මම ඉතින් දන්නේ නැහැ මේ මොකද්ද පොලිසිය කතාව කියන. නමුත් සයිටම් විරෝධී පාගමන්වලට ඕනි තනන් ඉඩ දුන්නනේ. ඉස්සර වගේ වැඩි කියලා මරලා දැම්මේ නැහනේ කවවත්. හැමදාම සයිටම් විරෝධී මිනිසෙකුට පිටකොටුවට යන්න බෑ. වැඩක් කරගන්න බෑ. කොයි පැත්තෙන් එනවද දන්නේ නැහැ. කොළඹට ගියහම ආයි කොල්ලු පිටිය පැත්තට යන්න බෑ. මේ වගේ නොයෙකුත් අපහසුතාවලට රටේ ජනතාව පත් වුණානේ. ඒවා වුණා කියලා කවුරුත් ගහන්න කරන්න මර්ධනය කරන්න ගියේ නැහනේ. නමුත් සම්බන්තොට සිද්ධිය මොකක් හරි ඇති. මේ පණිවිඩය ගියා නම් දැන් මෙතන වරාය අපිම කිව්වා. කිසි වැඩකට නැති වරායක් හැදුවා කියලා. හැබැයි ඉතින් වරාය අයින් කරලා දාන්න බෑනේ. මේකට මේක ක්‍රියාකාරී වරායක් හැටියට මත්තල ගුවන්තොටුපළ මේවා ඔක්කොම ක්‍රියාත්මක කරලා ඉවර වෙලා මේවට අවශ්‍ය ආයෝජන ගෙහල්ලා කර්මාන්ත ගෙනහල්ලා වැඩ කටයුතු කරන්න තියෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් දැක්කහම එන්න ඉන්න විදේශ ආයෝජකයෙක්වත් මේ රටට එන්නේ නැහැ. මේක තමයි මේකේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. දැන් ගමන්පිල මන්ත්‍රීතුමා දිගින් දිගටම නීතිපතිතුමාට නොයෙකුත් චෝදනා කරා. ඉතින් ඒ තනතුරු හැල්ලු කරන්න එපයි කියන්නේ. අපි දන්නේ නැහැ මොන හේතුවක් හින්දා සුහද ගම්ලත් අයික එතුමගේ අර කටින් පැන්න සුහද ගම්ලත් දෙන්නේ නැතුව මේ නීතිපතිතුමාට දුන්නාද මොකද්ද අපි දන්නේ නැහැ. මොකද අපිට ඒක තීරණය කරන්න ඔබතුමත් දන්නවා. දැන් ව්‍යවස්ථාදායක මණ්ඩලයක්. ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලයටත් අදහ මේ පහත් කරානේ. ව්‍යවස්ථාදායක මණ්ඩලේ ඉන්නේ ප්‍රවීණයෝ, දේශපාලකයෝ නෙමෙයි. ඒ ප්‍රවීණයෝ මේ කල්පනා කරලා හොඳ දේ කරන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතුමට අමතක වෙලා තියෙනවා මොහන් පීරිස් මහත්තයා ආපු විදිය. ඔව්, හිටපු අධිකරණ අමතුමා අදටත් සමාජිකයෙක් එකේ. එතකොට මොහන් පීරිස් මහත්තයා සෙලාන් බැංකුවේ සභාපති වෙලා ඉඳලා අපරාධ නඩු ගණනාවකට පෙනී හිටපු නීතිඥයා හැටියට පුද්ගලික එකෙන් ගෙනලා පත් කර එක පාට නීතිපති වෙන. මොකටද අද ඉන්න අග්‍රවීසකාරතුමා තමයි එදා නීතිපති වෙන්න තිබුණේ. එතුමට අවස්ථාව දුන්නේ නැහැ. අද ප්‍රියසාද්‍ය අග්‍රවීසකාරතුමාත් බොහොම අමාරුවෙන් එතුමත් කාලයක් තිස්සේ යම්කිසි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. එතකොට දැන් අද කියනවා මේ අහවල් පුද්ගලයා ඒ ජයන්ත ජයසූරිය මහත්තයා කවුරුත් පිටින් ගහලා නැහනේ. හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්. දැන් අපි උත්සාහ කරන්නේ ඉන්න විනිශ්චයකාරවරුන්ට වගේම මේ නීතිපද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් මේ තැනක් තියෙන්නට ඕනේ. අපි සමහර ඒවා කරුණු සලකලා බලපුවම ජීවිතේට නීතිපති දෙපාර්තමේන්තුවේ මහත්තයෙකුට අදී මේ ඇපල් උසාවියට එහෙම යන්න බෑ. ඇයි ඉතින් තියෙන ජේෂ්ඨත්වය ඒවා මේවා බලනකොට තමන්ගේ කාලේ එනකොට විශ්වාසම යන විදිහ තමයි වැඩ කෙරෙලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව මේවා අපි බොහොම හොඳට මේ මඩ ගහන්නේ නීතිපද දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා මේ රටේ දෙවනි පුරවැසිය අද ගියේ බොන්ඩ් කමිෂන් එකට. එතුමා යනකොට නීතිපති දෙපාර්තමේන්තුවම කියන්නේ රජය වෙනුවෙන් නීති කටයුතු වලට මැදිහත් වෙන දෙපාර්තමේන්තුව. ජනාධිපතිතුමා වෙනුවෙන් ඉන්නත් ඕනේ, අගමැතිතුමා වෙනුවෙන් ඉන්නත් ඕනේ, අපි ඇමතිවරු හැටියට අපි වෙනුවෙන් තින්න ඕනේ. මොකක් හරි රජය පැත්තෙන් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් විය යුතුයි. ඉතින් එතුමා යන්නේ නැතුව මේක කාටද යන්න පුළුවන්? දප්පුල ලිවේරා මැතිතුමා ඇරියට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩේ තියෙන්නේ අපි යනකොට දප්පුල ලිවේරා මහත්තයට පුළුවන් වෙයි. හැබැයි අගමැතිතුමා යනකොට එක් කරන්න බැහැනේ. ඉතින් මේ බොරු කතා හදනවා. නීතිපතිතුමාගේ ස්වාධීනව එතුමා ඒ වැඩ කටයුතු කරගෙන යන්න අද එතුමලට මම විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුවේ කවදාවත් තිබිච්ච නැති ස්වාධීනතාවයක් 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඇති වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සන්තෝෂ වෙන්නේ අපිට හිතට එකගව කියන්න පුළුවන් මේ කටයුතු හරියට කෙරෙන හින්දා අද ගොඩක් අයට කියන්න කතන්දර නැහැ. අර ඇවිල්ලා පත්තර කෑලි ටිකක් හොයාගෙන ආවා. එක පත්තරයකවත් ගරු කතානායකතුමනි නැහැනේ මේ සිරිකොතර නීතිපතිතුමාව කියලා. එදා නඩු මේ අධිකරණ තුනක් පිහිටවන්න තීරණය කරා කියලා එදා ප්‍රශංසා කරා කියන එක තියෙන්නේ. මේ පත්තර ඔක්කොගෙම ලංකාවේ මිනිස්සු කියවන පත්තරවල. අනිත් පැත්තෙන් බලපුවම නීතිපතිතුමාට මෙහෙම කියනකොට මොහන් පීරිස් මහත්තයලා අපි අමතක කරන්න හොඳ නැහැ එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හිටපු ආරක්ෂක නිලධාරියෙක් නිව්ටන් කියලා. මොකද්ද උනේ? මරණ දඬුවම තිබුණා, අපරාධ නඩුව නීතිපති එකේ තිබුණා. නඩුව මෙයා ගිය ගමන් අධිචෝදනා පත්‍රය අයින් කරලා නිදහස් කරා. අවසානයේ ගිහිල්ලා අඟුලානේ මැරුවා. අද මරණ දඬුවම ලබලා හිරගෙදර ඉන්නවා. එතකොට ඒව හොඳ වැඩද? අපිට ඒව ගොඩාක් කියන්න පුළුවන්. හැබැයි ඕවා කියාගෙන මේ දෙපැත්තක් මඩ ගහගෙන අපි තාම එකතැන පල්වෙන රටක් වගේ නැතුව අපි ටිකක් නවීන විදියට හිතලා ගොඩක් අලුත් දේවල් වලට අපි ගිහිල්ලා මේ වැඩේ කොහොම හරි අපි හොඳට කරගන්නට ඕනේ. මේක කාටවත් පිළිගන්නටවත් එහෙම නැත්තම් ගාගෙවත් තියෙන තරහවල් පිරිමහන්නවත් නෙමෙයි. විශේෂයෙන්ම කිව්වා අකමැති විනිශ්චකාරවරුන් පත් කරන්න නැහැලු ජේස්තත්වයෙන් පල්ලෙහ ඉන්න හැ පත් කරන්න. එතකොට මේ විනිශ්චකාරවරුත් කියන්නේ සාමාන්‍ය මනුස්සය පෘථග්ජන මිනිස්සු ගරු කතානායකතුමයි. අපි අතින් වැරදි වෙන්න පුළුවන්. අපේ ආසාවන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට කවුරු ඒ සම්බන්ධයෙන් පැමිණිලි මම දන්නවා අග්‍රවිනිශ්චකාරතුමාට යන පැමිණිලි මටත් එවනවා. අපිට ඒව සම්බන්ධයෙන් කටයුතු කරන්න බැරි වුණත් ඒ පැමිණිලි හැම එකක්ම එතුමා කියවනවා ඇති. එතකොට මේව සම්බන්ධයෙන් අරගෙන තමයි මේ ඉහළ අධිකරණ වලට ප්‍රොමෝෂන් දෙනකොට මේව සැලකිල්ලට ගන්නවා. ඉතින් මේ සම්බන්ධයෙන් මට කියන්නට තියෙන්නේ විශේෂයෙන්ම ඔය ඕවා මුකුත් කියන්න අවශ්‍ය නෑ. මේ රටේ අධිකරණය හෑල්ලු කරපු විශාලතම විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි, අධිකරණය හොඳටම හෑල්ලු කරේ ශිරාණි බණ්ඩාරනායක ගරු අග්‍රවිනිශ්චකාරතුමිය ගෙදර ඇරලා. අපි දැක්කනේ තිබිච්ච මේක තමුසෙ කියලා කතා කරේ එදා මේකට ආපු වෙලාවේ, මේ පාර්ලිමේන්තුවට ගෙන්නපු වෙලාවේ. එහෙම හෑල්ලු කරලා දේශපාලන වශයෙන් මිනිස්සුන්ව මේ නිරතල දරන මිනිස්සුන්ව තලා පෙළලා කටයුතු කරන්න මේ රජේ මොනම හේතුවකටවත් ගරු ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් අපි ඇමති මණ්ඩලයවත් සූදානම් නැහැයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ගරු විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිතුමා එතුමාව මතක් කරනවා. මොකද එතුමා 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අධිකරණ ඇමතිවරයා හැටියට විශාල වැඩ කොටසක් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතුමටත් මම අපේ රජයේ සියලු දෙනා වෙනුවෙන් මේ ස්තුතිවන්ත වෙමින්, විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශේ ගරු ලේකම්තුමා අපේ ජයමාන්න මැතිතුමා ඉතාම උනන්දුවෙන් උවමනාවෙන් මහන්සියෙන් නොයෙකුත් අවස්ථාවන්වල අපි රැය වෙනකම් වැඩ කරනව. ඒ හැම වෙලාවකම එතුමා ඇතුළු අපේ අතිරේක ලේකම්තුමිය අතිරේක ලේකම්තුමාලා සහකාර ජේෂ්ඨ සහකාර ලේකම්තුමියලා ඇතුළු සියලු දෙනාම ඉතාම හොඳින් බොහොම සුහදව විය යුතු දේ හොඳින් කරගෙන යනවා. ඒ වගේම අමාත්‍යාංශයේ යටතේ තියෙන අනිත් ආයතනවල අයත් ඒ විදිහටම හැම කෙනෙක්ගේම සහයෝගය ඇතුව බොහොම හොඳින් මේ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මේ කටයුත්තදී අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය දක්වපු සහයෝගයට නැවත වාරයක් මගේ කෘතවේදීත්ව ස්තුතිය පුද කරමින්, ඔබතුමා වැඩිපුර කාර්ය ලබා දුන්නටත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි. එක මිනිත්තුවක් වැඩි වුණේ. CC 110 කාරක සභාව එක්කද? CC 205 කාරක සභාව එක්කද?
අයි.
CC 228 කාරක සභාව එක්කද?
අයි.
229 කාරක සභාව එක්කද?
අයි.
230 කාරක සභාව එක්කද?
අයි.
231 කාරක සභාව එක්කද?
අයි.
233 කාරක සභාව එක්කද?
අයි.
234 කාරක සභාව එක්කද?
අයි.
235 කාරක සභාව එක්කද?
අයි.
195 කාරක සභාව එක්කද?
අයි.
296 කාරක සභාව එක්කද?
අයි.
පාර්ලිමේන්තු යළි රැස් වේ. CC 110 205 228 229 230 231 232 234 235 195 සහ 296 කාර්ක සභාවේදී සරකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දැන්වනු කැමැත්තෙමි. අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2ද සභාවෙක්ගද සභාව කල් තැබීම
හෙට උදේ 9:00 වන්තෙක්.
කවුද එන්නේ මේ? ඉවරයිනේ.